ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා කෙටියෙන් හෝ අද රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු කීපයක් කතා කිරීමට ලැබීම පිළිබඳව, විශේෂයෙන්ම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපි බලාපොරොත්තු වුණේ මීට වඩා මේ සභාවේ මීට පෙර කතා කළ ගරු මන්ත්‍රීවරුන් සඳහන් කළ ආකාරයට ජාතික එකඟතාවයක්, පොදු එකඟතාවයක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ සර්වපාක්ෂික ආණ්ඩුවක්, ඒ ආණ්ඩුවේ ව්‍යුහය සහ විශේෂයෙන්ම එහි කෙරෙන කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම ගැන අපි බලවත්සේ කනගාටුවට පත් වෙනවා. රටේ පවතින ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න විසඳීම සඳහා, ගොඩගැනීම සඳහා වහවහා අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කරන්නටයි කියන ඉල්ලීම අපි රජයෙන් කරනවා. මේ අතරතුර මා ප්‍රධාන වශයෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වූ දෙයක් තමයි, පසුගිය අවුරුදු 3කට කාලය තුළ මේ රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඇති වී තිබෙන ගැටලු. ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය, අපේ පක්ෂ නායිකාව මේ රටේ අගමැතිකම් කළ සෑම අවස්ථාවකදීම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ක්‍රියාත්මක වීම තුළ අන්තර්ජාතික සම්බන්ධතා, විශේෂයෙන්ම ජාත්‍යන්තර මිත්‍රශීලී භාවය, සෑම රටක් සමගම හොඳ හිත ගොඩනගාගෙන අපිට විශාල වශයෙන් මහා කර්මාන්ත, සුල් කර්මාන්ත ආධාර, උදව්, විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යාපනද, සෞඛ්‍යද, කෘෂිකර්මයේද, තාක්ෂණයේද, යටිතල පහසුකම්ද මේ සෑම අංශයකින්ම අපිට ලැබුණා. ඒ කාල සීමාවන් තුළ අපිට කිසිම ජාත්‍යන්තර සතුරෙක් සිටියේ නැහැ. ඒ ප්‍රතිපත්තිය 2015 සිට 2019 දක්වා අවුරුදු 5කට මාස 1 අඩු ආණ්ඩුවක් තුළ මමද ක්‍රියාත්මක කළා විදේශ ප්‍රතිපත්තියක් විදිහට. මගේ කාල සීමාව තුළත් ලෝකයේ කිසිම රටක් අප සමග අමනාප වුණේ නැහැ. අපි මිත්‍රශීලී වුණා, දැඩි සබඳතාවයන් නැති වුණා. ඊට පෙර රාජ්‍ය නායකයින් නැති කරගත් ඇතැම් සබඳතාවලට වඩා ඇතැම් රටවල් සමග මට සහ මගේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. එදා ඒ හිතවත්කම් මිත්‍රශීලී භාවයන් නැති කරගෙන මේ රටට අවශ්‍ය හොඳ හිත අන්තර්ජාතික වශයෙන් ලෝකයේ සෑම රටක් සමගම ගොඩනගා ගන්න. මම 2015 ජනාධිපති ධුරයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත් වෙලා තිබුණේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපෙන් ඈත් වෙලා තිබුණේ, යුරෝපය අපෙන් ඈත් වෙලා තිබුණේ, අපේ මාළු මිලදී ගැනීම නවත්තලා තිබුණා. ඒ වගේම අපිට දීලා තිබුණ බදුසාන, විශේෂයෙන්ම ඇඳුම් නිෂ්පාදනය කිරීමේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඒ සියල්ල කපා හැරලා තිබුණා. අපිට විශේෂයෙන්ම GST ප්‍රස් අපිට ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. අපි සෑම රටක් සමගම හොඳ හිත ගොඩනගා ගත්තා. අපිට ඇමරිකාවත් ඕනෑ, ජපානයත් ඕනෑ, යුරෝපයත් ඕනෑ, චීනයත් ඕනෑ, ඉන්දියාවත් ඕනෑ, රුසියාවත් ඕනෑ, ලෝකයේ සෑම රටක්ම අපිට අවශ්‍යයි. ඒ කිසිදු රටක් සමග අපි සම්බන්ධකම් ඈත් කර ගැනීම අපි කරගන්නා වූ බරපතල වැරැද්දක්. ඉන්දියාව දීර්ඝ කාලීන අපේ මිත්‍රෙක්. විශේෂයෙන්ම බුදුදහම ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ගෙන ආ තැන් සිටම ඒ දක්වා කාල සීමාව ගත් විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ තිබෙන්නේ ඉතාම ශක්තිමත් මිත්‍රශීලී භාවයක්. ඒක නිසා ඉන්දියාව අපේ ඉතාම මිත්‍ර රටක් විදිහට විශේෂයෙන්ම යුද්ධයේ කාලේ අපිට උදව් කරපු එල්.ටී.ටී.ඒ. පරාජය කරන්න විශාල සහයෝගය දුන්න රටක් විදිහට ඉන්දියාව අපිට අවශ්‍යයි. ඒ වගේම තමයි චීනය. චීනය මූලික වශයෙන්ම ඒත් යුද්ධයේ කාලේ එල්.ටී.ටී.ඒ. පරාජය කිරීම සඳහා අපිට විශාල සහයෝගයක් දුන්නා. මේ සෑම රටක්ම අපිට කොවිඩ් කාලේ බරපතල කොවිඩ් වසංගතයෙන් අපි ආර්ථික අර්බුදයකට පත් වෙලා අපිට බෙහෙත් නැති කාලේ අපිට වැක්සින් නැති කාලේ අපිට මේ සෑම රටක්ම උදව් කළා. ඒක නිසා මේ සෑම රටකින්ම ඒ අවශ්‍ය සහයෝගය ලබා ගැනීම ඉතාමත් අවශ්‍යයි. දැන් බලන්න අධි තාක්ෂණික උපකරණ වලින් යුවන් වෑන් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජයට අවසර දීලා තිබෙන්නේ 2022 ජූනි 28 වෙනිදා. ශ්‍රී ලංකා රජයට අවසර ලබා දෙන්නේ 2022 ජූලි මාස 12 වෙනිදා. මේ අනුව චීනෙන් මේ නෞකාව ජූලි මාස 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව තිබෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර දීම නිසා. නමුත් මට තියෙන ආරංචිය විදේශ ඇමතිවරයාවත් දන්නේ නැතුව නිලධාරීන් විසින් මේ කටයුත්ත ගැල්ලා මේ අවුල් කළයි කියන එකයි. 2022 අගෝස්තු 8 නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙරට චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා නෞකාවේ ගමන ප්‍රමාද කරන ලෙසට. මේ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට බලාපොරොත්තු වන්නේ අගෝස්තු 11. චීනයේ සිට මහමුදේ දින 24ක් ගිය පසුව නැවත ඉන්න එපා කියලා ශ්‍රී ලංකා රජය දැනුම් දී තිබෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට දින 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. විශේෂයෙන්ම දැනගැනීමට තිබෙනවා චීන නෞකාව හම්බන්තොට පැමිණීමෙන් පසුව එහි සිටින 2000කට වැඩි සේවක පිරිසට ආහාර අවසන් වෙනවායි කියන එක. ඒ නිසා ඔවුන්ට ආහාර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙම නැවට අගෝස්තු 15 වන දිනෙන් පසුව මෙරට පැමිණ ලෙස වාචික විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙරට චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙන්නේ. එපමණක් නොව පකිස්තානයේ යුද නෞකාවක් PNS ටයි මූර් නෞකාව සිය මංගල ගමනේ එක් නැවතුම් පොලක් ලෙස අගෝස්තු 12 වෙනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මෙම නෞකාවත් චීනයේ නිෂ්පාදිත නෞකාවක්. මෙම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ චීනයේ සිටයි. පකිස්තානයේ නෞකාවට කිසිදු බලපෑමක් පකිස්තාන නෞකාවට කිසිදු බලපෑමක් නොකිරීමටත් චීන නෞකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස දැන්වීමත් රටවල් අතර තවත් රටවල් හෑල්ලුවට පත්කිරීමක් නොවේද? 11 සහ 12 දින පැමිණීමට නියමිත නෞකා දෙකම චීනයේ නිෂ්පාදන නෞකාවන්. ජූනි මාසයේ මුලදී රුසියානු ගුවන් සමාගමට අයත් එරොෆ්ලොට් යානයේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඒ අවස්ථාවේ විශේෂයෙන්ම රුසියාවේ ෆ්ලැඩ්මීර් පුටින් ජනාධිපතිතුමාට මම පෞද්ගලික ලිපියක් කියලා දින 3ක් ඇතුළත පිළිතුරු ලැබුණා. ඒ ලැබිච්ච පිළිතුර මම හිටපු ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමාට ලැබුණා. ඉතාම සුළු කොන්දේසි 3ක් තිබුණේ. මේ කොන්දේසි 3 ක්‍රියාත්මක කරන්න අපි නැවත අපේ කටයුතු ආරම්භ කරනවායි කියලා. විශේෂයෙන්ම සතියකට රුසියාවෙන් එරොෆ්ලොට් ගුවන් යාන 4ක් විතර පැමිණීම් තිබුණා. ශ්‍රී ලංකා ගුවන් යාන රුසියාවට මොස්කව වලට ගිහින් තිබුණා. දැන් ඒවා ඔක්කොම නැවතිලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ ඒ ඇතිවෙච්ච ප්‍රධාන වශයෙන්ම අර්බුදය තවමත් निराකරණය වෙලා නැහැ. මේ ප්‍රශ්නෙට මා මැදිහත් වී ජූනි මාස 5 දින රුසියානු ජනාධිපති ලිපියක් මගින් ඒකන ලද ඉල්ලීමට ගුවන් යාන පැමිණීම අත්හිටුවීමේ නියෝගය නිකුත් කරන ලෙසයි. නමුත් මේ තත්ත්වය තවම විසඳීමට රජයේ පිළියමක් ගත්තේ නැහැ. 2015 දී මා ජනාධිපති වන කලවකවානුවේ ජාත්‍යන්තර සමුදා ඉතාමත් පහළ මට්ටමකට අල්ලා තිබුණා. විවිධ මට්ටමේ සම්බාධක අපේ රට පැනවී තිබුණා. GSP ප්‍රස්ථානය පදු අපිට නොලැබී තිබිලා අපි ඒවා ලබා ගත්තා. යුරෝපයේ මස්සාපනයනය සම්පූර්ණයෙන් නැවතිලා තිබිලා අපි ඒවා නැවත ලබා ගත්තා. ත්‍රිවිධ හමුදාවට සහ අනෙකුත් අපේ ආරක්ෂක අංශවලට විශේෂයෙන්ම පුහුණුවෙන් ලබා දීලා තිබුණු ලෝකයේ රටවල් සමග ඇති කරගත්ත ප්‍රශ්න නිසා හමුදා නිලධාරීන්ට ලෝකයේ ප්‍රධාන රටවල් වලට ඇතුල් වීමට වීසා බලපත්‍ර නොලැබීමේ තත්ත්වයක් ඇති වුණා. මම සම්පූර්ණයෙන් මේ තත්ත්වය වෙනස් කරමින් මේ රට නැවතත් ලෝකයේ පිළිගත හැකි රාජ්‍යයක් බවට පත් කළා. ඉංගලන්තයේ බකින්හැම් මාලිගයේද ඇමරිකාවාවේ දවල මන්දිරයේද රුසියාවේ ක්‍රෙම්ලිනයේද චීන ජපාන කොරියා ජර්මනි ඉන්දියාව ඇතුළු මුළු ලෝකයේ සියලු මහද්වීප ආවරණය වෙන පරිදි මේ රටේ මිනිසුන්ට පිළිගැනීම නැවතමා මගේ කාලය තුළ ඇති කළා. නමුත් 2019 පසු බොහෝ රටවල් අපෙන් ඈත් උනා නැතුව ගියා. දමිළ ඩයස්පෝරාව අයහට පසුගිය කාලයේ මෙරට ආයෝජනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ආරාධනා කළත් හිටපු ජනාධිපතිතුමාගේ දුර කාලය තුළ එකඳු සතයක්වත් ජාපනයේ අර්ධද්වීපයට එතුමා ගියෙත් නැහැ. මුළු කාලය තුළ විශේෂයෙන්ම යාපනයට හිටපු ජනාධිපතිතුමා ගියේ නැහැ. කෝටාබේ ජනාධිපතිතුමා කොරෝනා වැළඳීමේ මිය යන පුද්ගලයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමදානය කිරීමට අවසරය ලබා දීම පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නයේදී මූලික වශයෙන්ම එවකට ගෝඨාභය ජනාධිපතිතුමාගේ රජය තහනමක් ඇති කළා ඔවුන් භූමදානය කිරීම සම්බන්ධයෙන්. ඒ තුළ ලෝකයේ මුස්ලිම් රටවල් අපිට නැතුව ගියා. බරපතල තත්ත්වයක් ඇති වුණා ලෝකයේ මුස්ලිම් රටවල් සමග. කටාර් රාජ්‍යයේ මෙරට දරුවන්ට ආධාර කිරීමට ස්ථාපනය කර තිබූ අරමුදල් තහනම් කිරීමෙන් එම රාජ්‍යයත් අපට නැති කරගත්තා. එම අරමුදල නැවත විවෘත කරේ තෙල් ඉල්ලන්න මිස මාස කීපයකට කලින් අපේ දූත පිරිසක් එහි ගිය අවස්ථාවේ ඔවුන් කළ ඉල්ලීමකට අනුවයි. රුසියාවේ හොඳ හිත
චීනය
හොඳ හිත දැන් නැති කරගනින් තිබෙනවා. 2019 සිට මේ දක්වා මෙරට විදේශ රාජ්‍ය නායකයෝ කී දෙනෙක් පැමිණියාද? අසදැසි ළඟ මිතුරා ඉන්දියාවේ රාජ්‍ය නායකයා නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට මේ අවුරුදු 3කට වැඩි කාලය තුළ පැමිණුනේ නැහැ. මම ජනාධිපති දූරධර්ම කාලයේ එතුමා 4 වරක් ශ්‍රී ලංකාවට පැමිණියා. නරේන්ද්‍ර මෝදි ජනාධිපතිතුමා මගේ කාලය තුළදී වතුකරේ ජනතාවට නිවාස 50,000ක් ඒ වගේම සුවසැරිය ගිරන් රථ වැඩසටහන වැනි ආධාර රාශියක් ලබා දුන්න කෙනෙක්. ඒ වගේම කියන්නට ඕනේ චීනෙන් ආනයනය කරන ලද වින්ද්‍යාවෝ බයෝටෙක් සමාගමට ආකාමනික පෝර ප්‍රතික්ෂේප වීම හා එම පෝර ප්‍රවාහනය කළ හිපෝස්ප්‍රිට් නෞකාවට වන්දිගීමට වැනි කාරණා නිසාවෙන් චීනය හොඳ හිත අපි පළුදු කරගත්තා. එයින් උණු භයානක පාඩුව නම් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් ජාත්‍යන්තරයේ අසාධු ලේඛනයට ඇතුල් වීමයි. චීන ජනාධිපතිතුමා සෙන්ජින් පින් මහතා දකුණු ආසියාවේ විශාලතම වකවාඩු රෝහල මට පොළොන්නරුව දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළා. ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 250ක් ඒ කාලේ දුන්නා. මම බලේ සිටියේදී එයින් ජීප් රථ 100ක් එව්වා. ඉතුරු රථ 150ක් ලබා ගැනීමට මගින් පසුව විශේෂයෙන්ම බලයටපත් වෙච්ච අලුත් රජයට 2019 පසුව පුළුවන්කමක් ලැබුණේ නැහැ. 2018 ඇති වූ පොහොර ප්‍රශ්නයේදී පකිස්ථාන ජනාධිපතිතුමාට මම දුරකථනය අනුව සතියක් ඇතුළත එතුමා පොහොර නැවක් පකිස්ථානයෙන් ලංකාවට එව්වා. ඉන්දියාවෙන් මෙරටට ත්‍රයිභාෂා පාසය වුණු පාසලක් ලබා දුන්නා. එය පොළොන්නරුවේ පිහිටවලා තිබෙනවා මගේ කාලේ. නෙදර්ලන්ත රජයෙන් තාක්ෂණික පුහුණු පාසලක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා. එහි වැඩ තවමත් අවසන්ව නැහැ. කටාර් රාජ්‍ය ඉරාන් රාජ්‍යත් බොහොම ළඟින් අපිට උදව් කළා. මුස්ලිම් රටවල් බොහොමක් ගෙවුණු වසර දෙකේදී අපි නැවතත් ඈත් කරගත්තා. ඇමරිකාව, ජපානය, පිලිපීනය, කොරියාව, ඉංගලන්තය, පකිස්ථානය, ජර්මනිය වගේ හැම රටක්ම මගේ කාලයේදී අපිට ආධාර දුන්නා. මෙරටට පවතින විදේශ ස්ථානාපති කාර්යාලයන්ගෙන් ප්‍රධාන කීපයක් මෙරටින් ඉවත් වියා මේ අවදානමක් මේ වන විට ඇති වී තිබෙන බව ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්නට ඕනෑ. නැවතත් මුල සිට ජාත්‍යන්තර සමතා ගැන සිතා බලන්නට කාලය එළඹ තිබෙනවා. නිසි ආකාරයෙන් ජාත්‍යන්තර සමතා අපි කළමනාකරණය නොකරගතවොත් හිතාමත් නරක තැනකට අපිව පත් වෙනවා. ඒ නිසා මේ රටේ පවතින ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය, සමාජ අර්බුදය, මේ සියලු ප්‍රශ්න විසඳීමට ජාත්‍යන්තර සහයෝගය නැතුව කොහෙත්ම අපිට පුළුවන්කමක් නැහැ. UN එක අපේ හොඳ හිත ඇති කරගත්තේ නැත්නම්, EU එක හොඳ හිත ඇති කරගත්තේ
නැත්නම්,
ඉන්දියාව, චීනය අපේ හොඳ හිත ඇති කරගත්තේ නැත්නම්, මේ කරුණු රාශියක් මත අපි බරපතල ආර්ථික අර්බුදයට ගිහිල්ලා මේ රට විශාල විනාශයකට ඇති වෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් මිදිලා අපි යහපත් රටක් විදියට, සමෘද්ධිමත් රටක් විදියට ගොඩනගෙන්න ජාතික වශයෙන් ගෙනියන පුළුල් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය වගේම අන්තර්ජාතික සමතා ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් තුළ විශේෂයෙන්ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ අපි කටයුතු කරමුයි කියන අදහස සහ යෝජනාව මා රජයට ඉදිරිපත් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි මැතිතුමනි. මීළඟට ගරු SM මරික්කාර මැතිතුම අපදමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
මුල් ආසනයේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අහන් ඉන්නකොට ඇත්තටම අපිට දැනුණ දෙයක් තමයි, අපි අවුරුදු ගාණක් පෙනී හිටපු, වාද කරපු, විශ්වාස කරන ආර්ථික දර්ශනය තමයි එතුමා ඉදිරිපත් කළේ. ඒ පිළිබඳව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා සහ අපි ඒකට එකඟ වෙනවා. විශේෂයෙන්ම හැබැයි ඒක ඇතුලේ විශාල ප්‍රශ්න කිහිපයකට අපිට මතුවෙනවා. එතන මේ ආර්ථික දර්ශනය ඉදිරිපත් කරනකොට පෞගිය කාලයේ වෘත්තීය සමිති උසුගන්වලා ආර්ථිකය රීස්ට්‍රක්චර් කරන එක නවත්තන්න සියලු උපාය මාර්ග දාපු පොහොට්ටුව අය මේක පිළිගන්නවද කියන එක මේ සභාවට දැනුම් දෙන්න ඕන. එතකොට ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ රාජාසන කතාවද කිව්වා මේ රටෙන් ජාතිවාදය තුරන් කරලා දානවා කියලා. එතුමත් අපිත් මේ සියලු දෙනා අපි පෙනී හිටියේ ඒක වෙනුවෙන්. එතකොට මේ රටේ ජාතිවාදය ඇති කරලා කැලණිය නයි නටවලා හරිද ඒ වගේම වඳ කොත්තු වඳ දොස්තරලා මේ මවාපාලා ජාතිවාදය සම්පූර්ණයෙන්ම රට පුරා මේ ගෙනියෙත්පු පෝට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ජාතිවාදය නැති කිරීමේ ප්‍රතිපත්තියට එකඟද කියලා අපි අහනවා. මොකද මේ ඊයේ පෙරේදත් එක ඇමතිවරයෙක් මම දැක්කා එතුමාගේ වොයිස් කට් එක ජාතිවාදය අවසන්න පොඩි උල්පන්දමක් දෙන කතාවකුත් තිබ්බා මේ මේ මාධ්‍ය සාකච්ඡාවකදී. ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා අවුරුදු දෙකක් රට ආපස්සට ගියා කියලා. අපි පහුගිය අවුරුදු දෙකේම නියෝජ්‍ය කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පෝට්ටු කණ්ඩායම මේ රට පෝර තහනම් කරලා තෙල් පෝලිං ඇති කරලා ගෑස් පෝලිං ඇති කරලා ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති කරලා ළමයින්ට ඉස්කෝලේ යන තියෙන තත්ත්වෙ නැති කරලා තුන් වේලක් ආව මිනිස්සු දෙවේලක් කන්න තත්ත්වෙට පත් කරලා දෙවේලක් ආව මිනිස්සුන්ව ලැවකන තත්ත්වෙට පත් කරනකොට අපි පැහැදිලිව කිව්වා ඒ වෙලාවේ මේ පෝට්ටු කට්ටිය අපිට කොචොක් කරා. දැන් ජනාධිපතිතුමා ඒක කියනකොට පිළිගන්නවද කියලා අපි අහන්න කැමති. අත වශයෙන්ම ජනාධිපතිතුමාගේ රාජාසන කතාව පෝට්ටු ආයට දුන්න හොඳ කණේ පහරක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. අපි අප්පුඩි ගැහුවා. මොකද අපි විශ්වාස කරන ආර්ථික දර්ශනය. අපි පෙනී හිටපු ආර්ථික දර්ශනය. අපි මේ මොහොත පෙනී ඉන්න ආර්ථික දර්ශනයක අපි දක්ෂිණාසික කඳවුරේ මිනිස්සු විදියට අපිට ඕන ආර්ථික ප්‍රතිපත්ති තමයි තුමා ඉදිරිපත් කරේ. හරිද? පෝට්ටු අයක පිළිගන්නවද කියන එක අපි අහන්න කැමතියි. ඒ වගේම අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන එතුමා කිව්වා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගේනවා කිව්වා. අපි ගෙනාවේ ඒක. ඒක නැති කරලා ඒකාධිපති 20 ගෙනාවේ පෝට්ටු කට්ටිය. එතකොට තමුන්නාන්සලා ඒකාධිපති 20 ගේන වෙලාවේ ඒකට කඩේ ගියේ කොහොමද කියන එක මතක් කරගන්න කියලා මං කියනවා. එහෙම කඩේ ගිහිල්ලා දැන් ජනාධිපතිතුමා 19 ගේනකොට රෙද්දක් ඇඳගෙන අත උස්සනවද කියන එකත් මම මේ අහන්න කැමති පෝට්ටු කට්ටියකින්. හරිද? ඒ වගේම අපි ඉතාව පැහැදිලිව කියන්න ඕන ගිය ආණ්ඩු කාලේ අපි ගෙනාව ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමේ දැන් ජනාධිපතිතුමා කියන එක ගේනවා කියලා ඉවරලා. දැන් තමුන්නාසලා ආපු ගමන් අහෝසි කරානේ. දැන් මොකද කියන්නේ? එකඟ වෙනවද ඒකට? එකඟ වෙනවද? ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්වලා තියෙන මේ රාජාසන කතාව කියලා තියෙන ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කරන්න එක අතක් නෙමෙයි අධ්‍යක්ෂක මුස්සලා අපි සහයෝගය දෙනවා. අපි ආනෝ පෝට්ටුවේ කට්ටියට රෙද්දක් ඇඳගෙන ඒ සහයෝගය දෙන්න පුළුවන්ද? හැබැයි ඒගොල්ලන්ට ඕන මොකද්ද? මොනව කරලා හරි ඇමති කටු ටිකක් අරගෙන කටු සූප්පු කරන්න. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි සහයෝගය දෙන්නේ වැඩපිළිවෙලට මිසක ඇමති කටු සූප්පු කරන්න නෙමෙයි කියන එක පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා අපට ආරංචි දැනටමත් ගිහිල්ලා පෝට්ටුවේ කට්ටිය ජනාධිපතිතුමාට කියනවලු ඇයි මේ සජබ පිටිපස්සෙන් ඔච්චර යන්නේ ඔය ඇමති කන් ටික අපිට දෙන්නකෝ කියලා කියනවලු. දැන් තමයි ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අහන්නේ මේ මොකද්ද වැඩපිළිවෙල කියලා. දැන් වැඩපිළිවෙල දන්නේ නැතුව තමයි මේගොල්ලෝ ඡන්ද දීලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කියන්නේ. ඔන්න නියම දේශප්‍රේමියෝ. දේශප්‍රේමියෝ කියලා කියාගෙන ඒ රෙද්දාස්ස තියෙන හොර තක්කඩි අදහස් ටික තමයි දැන් එළියට එන්නේ මොකද්ද ඇමතිගම් ටික ලබා ගැනීම සඳහා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව අපි එළි දක්වන්න ඕන. නියෝජ්‍ය කතානායකතුමනි මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව ඇමතිගම් ගැනීමේ ප්‍රෝඩාවක් වෙන්න බෑ. සර්වපාක්ෂික වැඩපිළිවෙළක ඕනේ මේ රටට. ජාත්‍යන්තරය අපේ රට ස්ථාවරද නැද්ද කියලා බලන්නේ ස්ථාවර රජයක් තිබීම නෙමෙයි ස්ථාවර රාජ්‍යයක් තිබීමෙන්. ස්ථාවර රාජ්‍යයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න ඕන. මර්ධනය නතර වෙන්න ඕන. ඒ වගේම පුරවැසි නිදහස තියෙන්න ඕන. නීතිය ආධිපත්‍ය මේ රකින්න ඕන. ඒ වගේම මාධ්‍ය නිදහස තියෙන්න ඕන. එහෙම නැතුව මේ ඔක්කොම එකට එකතු වෙලා ඉවර වෙලා මේ ආණ්ඩුවක් හදාගත්ත කෙනෙක් ස්ථාවර රාජ්‍යයක් වෙන්නේ නැහැ. පුරවැසි නිදහස තියෙන ස්ථාවර රාජ්‍යයක් තියෙනවා. අපි කියන්නේ නැහැ ගෙවල් ගිනි තියපු අයව නිදහස් කරන්න ප්‍රචණ්ඩත්වයට යොමු වෙච්ච අයව බේරගන්න කිසිසේත්ම අපේ නිහිටින්නේ නැහැ. අපි ඒකට විරුද්ධයි. මේ 225 හොරුයි කියන කතාවත් පට්ටවල් බොරුවක්. අපි හොරගම් කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපිට පිළිගැනීමක් තියෙනවා. මිනිස්සු අපිව පිළිගන්නවා. හරිද? පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය ගන්න බැරි කට්ටියක් තමයි මහපාරේ ආණ්ඩු පිහිටවන්න ඔය 225 හොරුයි කියන කතාව හදන්නේ. බෞතරය හොරු ඉන්නවා. ඒකත්ද? බෞතරය හොරු ඉන්නවා. ඒකත්. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි සර්වපාක්ෂික වැඩපිළිවෙලක් කරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඒකට අපිට සහයෝගය දෙන්න පුළුවන්. අපිට කියන්න මොකද්ද වැඩපිළිවෙල කියලා? 19 ගේනවනම් පාර්ලිමේන්තුවට අපි පාර්ලිමේන්තු වරායකට සහයෝගය දෙනවා. ආංශික අධීක්ෂණ කමිටු ගේනකොට ඒක නික පුස් කමිටුවක් වෙන්නේ නැතුව බලතල සහිත කමිටුවක් විදිහට ක්‍රියාත්මක වෙනවනම් අපි ඒකට සහයෝගය දෙනවා. අපිට විපක්ෂයේ ඉඳලා අපිට අපේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමායි ඒකට වැඩ කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. බලතල සහිතව නම් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙනියන යෝජනා මොනවද කියලා කියන්න. එතකොට රටට හොඳ නම් අපි මේ ඒකට උදව් කරනවා. ඒ වගේම මේ පාඩු ලැබෙන රාජ්‍ය ආයතන නැවත රීස්ට්‍රක්චර් කරනවා නම් පෝට්ටුවේට අත උස්සන්න බැරුණාට අපි අත උස්සනවා. අද තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි කල්පනා කරලා බලන උදාහරණයක් දෙන්නම්. තපල් දෙපාර්තමේන්තුව මිලියන 79ක් කරන නඩත්තු කරන්න. අද අන්තර්ජාලයේ මෙච්චර දුණු තාක්ෂණයේ දියුණුව මේව නැවත හිතලා බලන්න ඕන. ඒ නිසා අර පෝට්ටුවේ අය ලිම්මැඩි මානසිකත්වයෙන් බලනවා වගේ බලන්න අපි සූදානම් නැහැ. ඒ නිසා කුහක කවුද කියලා හිතර තට්ටු කරලා අහගන්න තමන්ගෙම්ම. අවස්ථාවාදී කවුද කියලා හිතර තට්ටු කරලා බලන්න තමන්ගෙම්ම. බොරු දේශප්‍රේමී කවුද කියලා හිතර තට්ටු කරලා බලන්න තමන්ගෙම්ම. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න රටේ මූල්‍ය බලය ව්‍යවස්ථාදායකය හරහා තමයි තියෙන්නේ. නීති හදන තැන පාර්ලිමේන්තුව අපිට ඒකට සහයෝගය දෙන්න පුළුවන්. අපිට මේ පෝට්ටුවේ කට්ටිය වගේ ඇමතිකම් ඕනේ නැහැ ඒකට. ඒ වගේම අපි කියන්න කැමති මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ ගෑස් රුපියල් 264කින් අඩු කරලා විදුලි බිල 264කින් වැඩි කරන එක නෙමෙයි. කොළඹ නගරයේ නාගරික වතු නිවාසවල ජීවත් වෙන ජනතාව පොල් ගෙඩියේ ඉඳලා අබ ඇටේ ඉඳලා හැමදේම සල්ලි දීලා ගන්න ඕන. අද තෙල් නැතුව මේ මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නවා. පෞගේ කාලේ ගෑස් නැතුව ලාම්පු තෙල් වලට ගියා. ලාම්පු තෙලුත් නැතුව නන්නත්තර වුණා. අද මේ මිනිස්සුන්ට යුනිට් එකක් 0 ඉඳලා 30 වෙනකන් 264කින් වැඩි කරාම 31 ඉඳලා 60 වෙනකන් මේ 211කින් වැඩි කරාම මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේකට සර්වපාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ. එනිසා කරුණා කරලා තවදුරටත් ජනතාවගේ වියදම වැඩි කරන්න නැතුව පුළුවන් තරම් සහන ලබා දෙන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට දූෂණය නැතර කරන්න ඕනේ. එනිසා අපි අහන්න කැමති මෙන්න මේ කතාව. මහින්ද හොරා කියලා අපිට කියලා දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මහින්ද හොරා කියලා දුන්නේ මේ පාර්ලිමේන්තුවේදීම. ඒ වීඩියෝ එක අන්තර්ජාලයේ සැරිසරනවා. දැන් ඒක වළංගුද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකු හොරා කියලා කිව්වේ කවුද? දිනේෂ් ගුණවර්ධන මහත්තයා. එතකොට දැන් ඒක නැද්ද? ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දානකම් නින්දයන්නේ කිව්වේ කවුද? නින්දයන්නේ කවුද? මහින්ද ආනන්ද අලුත් ගමගේ. දැන් කොහමද නින්ද යනවද? ඊළඟට දැන් මොලේ අමාරුවක් නැහැ කෝ රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න. කවුද කිව්වේ? අපි නෙමෙයි. රෝහිත අබේගුණවර්ධන. දැන් නින්ද යනවද නැහැ රෝහිත අබේගුණවර්ධනට? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව එකක් කියන්න ඕන. මේ අරගලය මතුවෙච්ච සැබෑ කාරණා ටික අපි අවබෝධ කරගන්න ඕන. අරගලය ගෝල් පේස් එක ඉවර වෙන්න පුළුවන්, හන්දි වල ඉවර වෙන්න පුළුවන්, ගෙවල් ඇතුලේ, මනස ඇතුලේ අරගලය තියෙනවා. සම්ප්‍රදායික UNP කාර්යංගේ, ශ්‍රී ලංකා කාර්යංගේ දරුව මේ පාරට බැස්සේ. ඒ දරුව මොනවද කිව්වේ? ඒ තරුණ තරුණියන් කිව්වේ අපේ අනාගතේ නැති කරපු, අපේ අනාගතේ නැති කරන්න ජාතික සම්පත් හොරකම් කරපු හොරු ටික එලවන්න ඔවුන්ට දඬුවම් දෙන්න කියලා ඉවරලා. ඒ නිසා පෝට්ටුවේ ඉන්න දූෂිතයෙක්ට අපිට එකඩ වාඩි වෙන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. පෝට්ටුවේ ඉන්න දූෂිතයෙක්ට මම නම් කියන්න කැමති නෑ මෙතන. එකඩ වාඩි වෙන්න බෑ. හරිද? එතකොට අපි අහනවා ඒගොල්ලන්ට, ඒගොල්ලෝ මහ බැංකු හොරා කියපු මිනිස්සුත් එකට වාඩි වෙන්න පුළුවන්. මේ තමයි දිව දෙකේ බුරු දේශ ප්‍රේමියෝ. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් එකක් අහන්න කැමති. දෙවියෝ හැම එක්කෙනාටම අවසාන අවස්ථාවක් දෙනවා. මහින්ද මහත්තයාට අවසාන අවස්ථාවක් දුන්නා. හොරා කියලා එළවපු මහින්ද මහත්තයව නැවත මේ 2019 අගමැති කරලා හැදෙන්න අවස්ථාවක් දුන්නා. ආයේ පවුල ගෙනත් දාගෙන මේ රට කාබාසිනේ කෙරුවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවසාන අවස්ථාවක් හැම්බිලා තියෙනවා. ඒ නිසා අපි එතුමගෙන් අහනවා, ඔබතුමා ස්ථිරසාරව කියනවද පෝට්ටුවේ දූෂිත හොර නඩය හිරේ දානවද නැද්ද කියන එක අපිට කියන්න. අන්න අපිට අලුතෙන් හිතන්න පුළුවන් එතකොට. ඒ මනතුව ඇමති කමකට ගිහිල්ලා ඒ කට්ටියත් එක බුදියගෙන ආත්මය පාවල දෙන්න අපිට බෑ. ඒ වගේම මම තව ප්‍රශ්නයක් අහනවා ජනාධිපතිතුමාගෙන්. අපි IMF එකට යන්න කියලා දිගින් දිගටම කියද්දී අපිට කෝචක් කරා. මෙතන ඉඳලා කබ්‍රාල් කියන ද්‍රෝහියා අපිට හිනා වුණා. අවඥා කරා. මං අහනවා තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව අරන් අදාලා මොළ හතේ බැසිල් රාජපක්ෂයි මේ රටේ ආර්ථික කුඩුපට්ටම් කරපු කබ්‍රාල්ට දඬුවම් දෙනවද? එතකොට ඒගොල්ලෝ මේ රටේ ආර්ථිකය කාබාසිනිය කරලා වලපල්ලට දැම්මේ කොහොමද කියන එක එලි කරනවද කියන එක අපි අහන්න කැමතියි. ඒ වගේම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි
ඔබතුමාට තා මිනිත්තු දෙක කාලයක්
මේ මුලාසනේ ගරු මේ නියෝජ කතානායකතුමනි අපි පැහැදිලිව කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ හැම පක්ෂම එකට එකතු කරලා ආණ්ඩු කරන එක නෙමෙයි. එතකොට විපක්ෂයක් නැහැ. විපක්ෂයක් නැති වුණාම ඔක්කොම එකට එකතු කරලා හොරකම් කරන්න පුරුදු වෙවි. ඩීල් දාන සෙට් වෙවි. එතකොට හොරකම් දූෂණ වංචාගෙන එලි දක්වන්නේ කවුද? ඔහම හැම එක්කරම එකට එකතු කරලා ආණ්ඩු හදුවොත් තමයි අර 225ම හොරුයි කියලා අර පාර ආණ්ඩු පිටවන්න හදන කට්ටිය හදන මතය තවදුරටත් සමාජගත වෙන්නේ. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි විපක්ෂයේ ඉඳගෙන මේ රට ගොඩ දාන්න, මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න, ලෝක බැංකුවට යන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන රීස්ට්‍රක්චර් කරන්න අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා. මේ වෘත්තීය සමිති කුල කුලප්පු කරලා මේ රටේ ආර්ථික කඩාකප්පල් කරපු අය උදව් කරනවද කියන අහන්න කැමතියි. අද මේ රටේ තරුණ රට යනවා. කොහෙද යන්නේ? චීන යනවද ඒගොල්ලන්? කියුබාවට යනවද? රුසියාවට යනවද? නෑ. ඒගොල්ලන් යන්නේ ඇමරිකාවට, යුරෝපයට, දක්ෂිණාසිකා ආර්ථික රටාවන් තියෙන රටකට. ඒ නිසා තවදුරටත් මේ රටේ කඳවුරු දෙකයි තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. එකක් රැඩිකල් කඳවුර, අනිත් එක දක්ෂිණාසික කඳවුර. ඒ නිසා දක්ෂිණාසික කඳවුරට රැඩිකල් කඳවුරේ අය අවස්ථාවාදී වාව කියලා ඉවරලා ඒක දක්ෂිණාසික වෙන්නේ
නැහැ.
දක්ෂිණාසික වෙන්න අය ඉන්න ඕනේ. ඒ නිසා
නියෝජ්‍ය
කතානායකතුමනි මගේ කතාව අවසන් කරන්න කලින් මම තව එක දෙයක් කියන්න කැමති. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න උවමනාවක් තියෙනවා නම් මේ පිහිටවන බලසහිත කමිටුවල සභාපති ධූර දෙන්න විපක්ෂයට.
අවසන් කරන්න ගල්මන්.
අවසන් කරන්න දෙන්න විපක්ෂයට. ඒ වගේම අපි එතුමාගෙන් අහන්න කැමති මේ රටේ යථාර්ථය ඇත්ත එළි දක්වපු රංජන් රාමනායකට නිදහස ලබා දෙන්න හොරකම් නොකරපු, කුඩු විකුණපු නැති, මිනී මරපු නැති, ස්ත්‍රී දූෂණ කරපු නැති, වංචා නැති රංජන් රාමනායකව නිදහස් කරන්න ඇයි මෙච්චර කල් ගන්නෙ? අර කුඩු විකුණපු කුඩු දුමියවත් මේ රිලීස් කරා. අද ඒ නාලිකාව රෙදි ගලවගෙන කඩේ යනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
වහාම
ඔබතුමා රංජන් රාමනායකව නිදහස් කරලා ආදර්ශයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ඩල සලහ පෙරුම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්.
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී මේ අවස්ථාව ලබා දීම පිළිබඳව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව යහපත් සංකල්පවලින් පිරුණු සුබවාදී එකක්. ඒ පිළිබඳ මුලින්ම මගේ ස්තුතිය එතුමාට පුද කරන්නට කැමතියි. නමුත් මේ යහපත් සංකල්ප ප්‍රායෝගිකව යථාර්ථයක් කරගන්න මොන තරම් අභියෝගයක්ද කියලා කියන එක, අභියෝගයක්ද කියලා කියන එක පිළිබඳව මං හිතනවා අපි හැම දිනාටම වඩා එතුමාට තියෙන අවබෝධය පුළුල්. ඒ නිසා එතුමාට ස්තුතිවන්ත වෙමින්ම මම නැවතත් කියන්න කැමතියි එතුමාගේ කතාවේ භාෂාව පිළිබඳව, වචන පිළිබඳව, ඉදිරිපත් කිරීම පිළිබඳව, අන්තර්ගතය පිළිබඳව කිසිම ගැටලුවක් අපිට නැහැ. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි අපි එතුමා දිහා බලන්නේ, එතුමාගේ කතාව අපි කියවගන්නේ භාෂාවෙන්, වචනවලින්, අලංකෘතවලින් නෙමෙයි. අපි එකට වෙනින් දර්ශකයක් තියෙනවා, වෙන මිනුම් දණ්ඩක් තියෙනවා. ඒ නිසා අපි බලන්නේ මෙන්න මේ තැන ඉඳගෙන මේ රාමුවේ ඉඳගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ එතුමාගේ කතාව දිහා අපි බලන්නේ. විශේෂයෙන් මෙමනි ඉතාම අර්බුදකාරී අවස්ථාවකට රට යොමු වෙච්ච වෙලාවේ අපේ රටට අවශ්‍ය වෙන්නේ තවත් ජනාධිපතිවරයෙක් නෙමෙයි, තවත් නායකෙක් රාජ්‍ය නායකෙක් නෙමෙයි, තවත් ආණ්ඩුවක් නෙමෙයි, තවත් හොඳ භාෂාවක් සහිත ලියවිල්ලක් නෙමෙයි. ඊට වඩා එහා ගියපු සමස්තය දකින, සමස්තය තේරුම් ගන්න, සමස්තය වෙනුවෙන් පෙනී ඉන්න, ජනතාවත් එක්ක ඇත්ත බෙදා හදා ගන්න නායකත්වයක අවශ්‍යතාවය මේ මොහොතේ රටේ තියෙන්නේ. ඒ නිසා අපි මෙන්න මෙතන ඉඳගෙන බල්ලකට මට පේන එක කාරණාවක් තමයි ගරු නියෝජක කතානායකතුමනි, හරියටම තව දවස් තුනකින් එතුමා මේ රටේ අගමැති ධුරයට පත් වෙලා හරියටම මාස 3ක් තව දවස් 3කින් එගෙන 13 වෙනිදාට හරියටම තව දවස් 3කින් එතුමා මේ රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා බවට පත් වෙලා මාසයක් හරියටම මාසයක් තව දවස් 3කින් වැඩ බලන ජනාධිපතිතුමා වෙන්න පුළුවන් මාසයක්. මෙන්න මේ කාල සීමාව තුලදී වචනින් ඔබට ගිහිල්ලා ක්‍රියාව ඇතුලේ මේ අර්බුදය ආමන්ත්‍රණය කරන අර්බුදය විසඳන්න ගත්තු ක්‍රියාමාර්ග කුමක්ද? මෙන්න මේක තමයි අපේ එකම මාණය, මේක තමයි එකම දර්ශකය අපේ තියෙන කෝදුව. ඒක හරි, ඒ කෝදුවෙන් ඒ දර්ශකයෙන් මැනලා බැලුවොත් මොකද අපිට පේන්නේ? නියෝජක කතානායකතුමනි, මට පේන්නේ මේ මාස තුනක කාල සීමාවේ එතුමාගේ පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ අර්බුද විසඳන්න කටයුතු කරලා තියෙනවා. ඇත්ත මේ කාල සීමාව තුළදී එතුමාට ඡන්දේදී පාර්ලිමේන්තුවේදී උදව්පදව් කරපු, සහයෝගය පළ කරපු මන්ත්‍රීන්ගේ අර්බුද විසඳන්න කටයුතු කරමින් ඉන්න බව පේනවා. නමුත් මට පේන්නේ නැහැ, මම වැරදි නම් නිවැරදි කරන්න ගරු නියෝජක කතානායකතුමනි, ජනතාවගේ අර්බුදය විසඳන්න යම් වැඩපිළිවෙලක් වචන වලින් ඔබට කියපු ක්‍රියාකාරී සැලැස්මක් රිකවරි ප්ලෑන් එකක් ඉදිරිපත් කරනවා මම දැක්කේ නෑ, මට පේන්නේ නෑ, රටට එහෙම වැටහීමක් නෑ. එසේ එතන ඉඳගෙනයි අපි මේ කාරණාව දිහා බලන්නේ. එනිසා මම කැමති එතුමාට කියන්න, අපි දන්නවා නියෝජක කතානායකතුමනි, එතුමා ඉන්ද්‍රජාලකයෙක් නෙමෙයි, එතුමා පෙළහර පාන්නෙක් නෙමෙයි. එනිසා සති කීපයක් ඇතුළත, මාස කීපයක් ඇතුළත මේ රටේ දශක ගණනාවක ප්‍රශ්නවලට විසඳුම් ගේන්න කියලා කියන්න තරම් මම දේශපාලන නෂ්ටකාමියෙක් නෙමෙයි, දේශපාලන නෂ්ටකාමියෙක් නෙමෙයි. නමුත් අපි කියන්නේ, අපි තේරුම් ගන්නේ මේ කාල සීමාව හොඳටම ඇති වැඩපිළිවෙල රට ඉස්සරහින් තියන්න, යෝජනාවලිය තියන්න. අපි ඒක තවම දකින්නේ නැහැ, ඒක අපි දැක්කේ නැහැ. එනිසා අපි මේ කනගාටුව අපි අවාසනාවක විදියට අපි දකින්නේ, රටට පේන්නේ තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තම පක්ෂයේ තම කණ්ඩායමේ තම සගයන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අර්බුදය පාවිච්චි කරන එක විතරයි අපිට පේන්නේ, අර්බුදය පාවිච්චි කරන එක විතරයි අපිට පේන්නේ. ඒ වගේම මේ සභාවේ දිගටම කියවුණු කාරණේ තමයි මේ මොහොතේ අපේ රටේ ශබ්දකෝෂයේ ප්‍රධාන වචනයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි, සර්වපාක්ෂික ආණ්ඩුව. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව අපි කණ්ඩායමක් විදියට අපේ මතය නිරවුල් චකිතයකින් තොරව එතුමාට කිව්වා, සංවේදී වෙන්න ඕන කාරණා පිළිබඳව කිව්වා, අපේ ස්ථාවරය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මෙතෙන්දිත් අපි නැවත කියන්නේ, සර්වපාක්ෂික ආණ්ඩුව කියලා කියන එක තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැනකෙළියක් විදියට, තමාශයක් විදියට, වෙන්දේසි පොලක් විදියට මෙන්න මෙච්චර ඇමතිකම්, මෙච්චර රාජ්‍ය ඇමතිකම්, මෙච්චර නියෝජ්‍ය ඇමතිකම්, අධිවශයෙන් පොරොන්දුටි කිරීම සඳහා පාවිච්චි කරොත් ඒක ජාතික අපරාධයක්. මේ රටේ මිනිස්සු පීඩාවෙන් පෙළෙන වෙලාවක, දරිද්‍රතාවයෙන් පෙළෙන වෙලාවක ප්‍රාර්ථනා කරනවා එහෙම නොකළ යුතුයි කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධාන රටවල් 192ක් තියෙනවා ගරු නියෝජක තානාගතමණි. මේ 192 අතරේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැති, යුද්ධයක් නැති රටවල් අතරේ දුර්වලම ආර්ථිකය තියෙන රට මොකද්ද? ඒක ආඩම්බරයෙන් නෙමෙයි කියන්නේ, ලැජ්ජාවෙන් සහ කනගාටුවෙන්. ඒක අපේ රට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. අපි විත්තිකරුවෝ. මං විත්තිකූඩුවෙන් බහින්න බැහැලා වෙන කෙනෙක්ට ඇඟිලි කරන හදනව නෙමෙයි. හැබැයි එවැනි තත්ත්වයක් තියෙන රටක අපි අපේ සංවේදී භාවය පෙන්වන්න ඕන කොහමද? බදු මුදල් ගෙවන ජනතාවට රුපියලක බරක් අලුතෙන් දෙන්නේ නැතුව, රුපියලක බරක් වැඩි කරන්න නැතුව ආණ්ඩු ක්‍රියාවලිය පවත්වාගෙන යෑම තමයි අපේ යුතුකම සහ වගකීම වෙන්නට ඕනේ. ඒක මනින්න තියෙන හොඳම තැන තමයි සර්වපාක්ෂික ආණ්ඩුව හරි සර්වපාලන ආණ්ඩුව හරි කුමන හෝ යෙදුමකින් ගොඩනගන්නා ආණ්ඩුවේ බර රටේ ජනතාවට කොහොමද දරා ගන්න පුළුවන් වෙන්නේ? අපි මේක දිහා බලාගෙන ඉන්නවා. මේක අපි තීරණාත්මක සාධකයක් විදිහට මේක දිහා බලාගෙන ඉන්නවා. කිසි ලෙසක මෙරටේ ජනතාවගේ ගෞරවයට විශ්වාසයට හානියක් කරනු නැතයි කියලා කියන බලාපොරොත්තු අපි ඉන්නවා. ඒ වගේම මම කැමතියි ගරු නියෝජක කතානායකතුමනි, ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ ආර්ථිකය පිළිබඳ මේ සභාවේ කවුරුත් කතා කරා. එතුමා ඉදිරිපත් කරපු කරුණු පිළිබඳවත්, අපි අපේ මතිමතාන්තර පිළිබඳවත්. මම ඒ නිසා මේ මාතෘකාව නැවත ස්පර්ශ කරන්න කටයුතු කරන්නේ නැහැ. මම කැමති ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී අතිගරු ජනාධිපතිතුමාගේ සඳහන් නොවෙච්ච කරුණු දෙකක් පිළිබඳව, හෝ බර තැබීමක් නොකළ කරුණක් පිළිබඳව මේ සභාවෙත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මොකක්ද? පළවෙනි කාරණේ මේ රටේ දරුවන්ගේ අර්බුදය. ඒ කියන්නේ අධ්‍යාපන අර්බුදය පිළිබඳව අපි දකින විදියට, අපි එතුමාට පැහැදිලිව මුණ ගැහිච්ච දවසෙත් කියපු විදියට, දරු නියෝජක තානායකතුමනි, ආර්ථික අර්බුදය තත් වඩා දුර යන බරපතල අර්බුදයක් තියෙනවා අපේ දරුවන්ගේ. කොවිඩ් වසංගතයේ ඉඳලා අද වෙනකන් අවුරුදු 3ක් අපේ දරුවෝ පෙර පාසලේ ඉඳලා කනිෂ්ඨ විද්‍යාලය, මහාවිද්‍යාලය හරහා විශ්වවිද්‍යාල දක්වා
තමිනිතු දෙකක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්නේ බරපතල විශ්වෝපිකේ. හැබැයි මෙරටේ ජනාධිපතිවරයා වෙච්ච පළවෙනි අධ්‍යාපන ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෙරට අගමැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්, මේ සභාවේ සමානායකතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයෙක් වශයෙන් හිටියා වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා. එනිසා අපි විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව තමන්ගේ උපරිම අවධානය යොමු කරන්නට ඕන මේ රටේ අධ්‍යාපනය කඩාවැටිච්ච අධ්‍යාපනය වෙනුවෙන්, අපේක්ෂා භංග වෙච්ච දරුවෝ වෙනුවෙන්. එනිසා ආර්ථික අර්බුදය අපි කාටත් එකට එකතු වෙලා හරි කමක් නැහැ, මාසහයකින් නැත්නම් අවුරුද්දකින් නැත්නම් අවුරුදු දෙකකින් එතර කරන්න පුළුවන් වේවි. අපංග උත්සාහයක් ගත්තොත්. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන අර්බුදය පරම්පරා ගානක අර්බුදයක් බවට පත්වේවි. පරම්පරා ගානක අර්බුදයක් බවට පත්වේවි අපි ආමන්ත්‍රණය කරේ නැත්තම්. එසයි එකට ආමන්ත්‍රණය කරන්න කියලා කියන වගකීම අපි කණ්ඩායමක් විදිහට සූදානම්. දරුවන්ගේ ප්‍රශ්නේදී දේශපාලඥයන් විදිහට නෙමෙයි, ඉස්කෝලේක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රාථමික සමාජිකයන් විදිහට හරි ඒකට අවශ්‍ය අපේ දායකත්වය මැදිහත් වීම ලබා දෙන්න දරුවන්ට ආදරෙන්. දෙවෙනි බර නොතබපු මාතෘකාව තමයි ව්‍යවස්ථාව අර්බුදේ, දේශපාලන අර්බුදේ. අපි අද මගේ ගරු අපේ ගරු ඇමතිතුමා රාජපක්ෂ මැතිතුමා විජේ රාජපක්ෂ මැතිතුමා 22 වෙනි සංශෝධනය සභාගත කරා. 78 වෙනි ව්‍යවස්ථාවේ අවුරුදු 44 ජනාධිපතිතුමායි තමයි කතාවේදී කිව්වේ මේ පිළිබඳ සංවාදයක් අපි රටේ ඇති කරනවායි කියලා. සංවාදයක්. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මතක තියාගන්න අවුරුදු 44කට ඉස්සෙල්ලා මේ ව්‍යවස්ථාව හදනකට මෑතකදී ඇමරිකානු තානාපතිතුමියත් එක්ක මම දැක්ක කියනවා ගරු ජනාධිපතිතුමා එතුමත් ඒ කොමිටියේ සමාජිකයෙක් කියලා. අද මේ ඒ ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය නිදාසෙන් පස්සේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක්
කාලය අවසන් වෙනව කරුණා.
තව විනාඩියක් දෙන්න මම කරුක් නියෝජක තනායතුමනි. ව්‍යවස්ථා තුනක් දරු නියෝජක තනායතුමනි. 48 පළවෙනි ව්‍යවස්ථාව 72 ජනරජ ව්‍යවස්ථාව මගේ විශ්වාසය හැටියට මේ රටට ගැළපෙන ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාව. හැබැයි අවුරුදු 6යි තිබුණේ. හොඳම ව්‍යවස්ථාව අවුරුදු 6යි. මේ ව්‍යවස්ථාව අවුරුදු 44ක් මේ 22 වෙනි සංශෝධනයේ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් අපිට පේන්නේ? මේකේ පේන්නේ මොකද්ද? 48 ඉඳලා රාජ්‍යයට ආකෘතියක් හදාගන්න අපි අසමත් වෙලා තියෙනවා. රාජ්‍යයට ආකෘතියක් හදාගන්න අපි අසමත් වෙලා තියෙනවා. සිළු ජාතීන් එකතු කරගත්තු වැඩපිළිවෙළක් හදන්න ඒකට ප්‍රතිපත්තිමය රාමුව නීතිය හදන්න අපි අසමත් වෙලා තියෙනවා. ලෝකයේ දියුණු ජාතීන් එක සංසන්දනය කරලා බලන්න. ඇමරිකාව උදාහරණයක් ගන්නව නෙමෙයි 235ක් ව්‍යවස්ථාව ගෙනල්ලා එක ව්‍යවස්ථාවයි සංශෝධන 27යි අවුරුදු 235කට. ජපානයේ එක ව්‍යවස්ථාවයි එක සංශෝධනයයි අවුරුදු 73කට. සිංගප්පූරුවේ එක ව්‍යවස්ථාවයි සංශෝධන 2යි. කොරියාවේ එක ව්‍යවස්ථාවයි සංශෝධන 9යි අවුරුදු 70කට. හැබැයි මේ කියන හැම රටකම ගරු නියෝජක තනායකතුමනි ඒක පුද්ගල ආදායම ඩොලර් 55,000ට වඩා වැඩි රටවල් දිනුවේ දර්ශක
අවසන් කරන්න කරුණා.
අවසන් කරනවා. එස ගරු නියෝජක තනායකතුමනි මේකට පැලැස්තර දදා ඉන්නකට මේ කරන්නට ඕන. මෙරට විදායක ජනාධිපතිතුමා 4 දෙනෙක් 94 ඉඳලා පොරොන්දු වුණා මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. හැම අපේක්ෂකයෙක්ම පොරොන්දු වුණා. වික්‍රමසිංහ මැතිතුමාත් පොරොන්දු වුණා. වික්‍රමසිංහ මැතිතුමාට මන්ත්‍රී මතය තියෙන හැම ජනමතය ආවේ 2019 නොවැම්බර් මාසේ 2020 අගෝස්තු මාසේ. ඒ ජනමතය ඇතුලේ කියන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට උඩ අපි දන්නවා මැතිවරණ ක්‍රමයත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. 13 වෙනි සංශෝධනයත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ගැට ලියන්න ඕන. හැබැයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට උඩ එකම උදාහරණයක් මට අවසන් කරන්න ඉස්සලා කියන්න දෙන්න ගරු නියෝජක තනායකතුමනි 78 මේ ව්‍යවස්ථාව හදලා පළවෙනි අවුරුදු 10 ගත වෙනකොට 88 වෙනකොට මේ ව්‍යවස්ථාවට සංශෝධන 16ක් ගෙනාවා. 16ක් ගෙනාවා. පළවෙනි අවුරුදු 10ට. ඒකෙන්ම පේනවා කොච්චර ප්‍රායෝගික නැති ක්ෂණික වටගත්තු මෙරටේ ව්‍යවස්ථාවල් සම්පාදනය කරන්න උත්සාහ ගත්තේ එහෙමයි. පක්ෂවල අවස්ථාන වලට, පවුල්වල අවස්ථාන වලට, පුද්ගලයන්ගේ අවස්ථාන වලට. ඉන් ඔබට යහගියපු ජාතික අවස්ථාවක් වෙනුවෙන් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න තීරණයක් ගන්නට උනා. මම අතිගරු ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්නේ මෙරටේ හැම විධායක ජනාධිපතිවරයෙක්ම කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂකවරු විදිහට ඉතිහාසයට ගොතලා තියෙන්නේ. එතකොට අවස්ථාවක් තියෙනවා ඔප්පු කරන්න මම කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි කියලා.
අවසන් කරන්න.
ඒ අවසාන වශයෙන් මේ කතාව මම ඔබතුමාගේ අවසරයක් ඉල්ලනවා. හන්සාඩ් ගත කරන්න.
ඔව්.
සභාගත කරන්න කියලා ඉල්ලා හිටිමින් මේ කෙටි වේලාව තුලදී සමස්ත කතාව ඉදිරිපත් කරන්නට නොහැකි වීම ගැන කනගාටු වෙමින් වැඩිපුරදී විනාඩිය පිළිබඳ සුතුන්ත වෙමින් මම නිහඬ වෙනවා දරු නියෝජක තනායකතුමනි බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි කරු මැතිතුමනි. ඊළඟට කරු දිලිප් වේදාරච්චි මැතිතුම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු නියෝජකාර්ක සභා සභාපතිතුමා මූලාසනයට.
Honorable member, please continue.
Garu Mulasana garu mantritumani ape nava janadhipatituma rajasana kathawedi prakasha karapu wedagath karunu rasiyak tiyena. E siyulum karunu diha baluwama apita satutu wenna puluwang ape pakshe aarthika pratipattiya ganamai etumage prakashane tiyenne. E nisa api satutu wenawa ape garu හිටපු නායකතුමා ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තිය ගැන අපේ පක්ෂයේ නායකතුමාගේ ප්‍රතිපත්තියට සමාන වීම ගැන. ඉතින් අපි විශේෂයෙන්ම මම කියන්න කැමති ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටේ ජනාධිපති වුණේ තඹ සතයක්වත් වේලම් කරන්නේ නැතුව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණේ විශාල මුදල් කන්දරාවක් වැය කරලා වටේ ඉන්න ව්‍යාපාරිකයෝ සල්ලි වේලම් කරලා. ඒ නිසා මම ජනාධිපතිතුමාට කියන්නේ, ගෝඨාභය රාජපක්ෂ ඒ ජනාධිපති වෙලා ඒ රටේ අතේ තියෙන බදු සහනවලින් බදු සහන ලබා දුන්නා ඒ ව්‍යාපාරිකයෝ සතුරු කරා. අන්න ඒ නිසා තමයි අපේ රට කඩාවැටුණේ. ඒ කඩාවැටී තියෙන තමයි අද ඔබතුමා බාර අරගෙන තියෙන්නේ. නිසා ඔබට අපි සුබපතනවා. අපේ සහයෝගය, අපේ පක්ෂ සහයෝගය සර්වපාක්ෂික පාලනයකට අපේ පක්ෂය තීරණය කළ තියෙනවා ඒ ලබා දෙන්න කියලා. ඒ ඔබතුමාගේ ඒ වැඩපිළිවෙලට විශාල පෝර සානාධාරය, ඉන්ධන, ගෑස්, ආහාර හිඟය, ඒ වගේම රෝහල් වලට බෙහෙත් පහසුකම් ලබා දීම, පාසල් ආරම්භ කිරීම, ඒ වගේම බණාලේ ගැටළු, හදිසි නීති මර්ධන සියල්ලක්ම ඉදිරිපත් කළා තියෙනවා මේවා සුබවාදීව ක්‍රියාත්මක කරන්න කියලා. විශේෂයෙන්ම මම කතා කරන්න කැමති මේ ඔබතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල වලට, විශේෂයෙන්ම අපේ ගොවියගේ ගොවිතැන් කරන ගොවිජනතාවට ඒ සහන ලබා දීමේ වැඩපිළිවෙල, පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. පොහොර ලබා දුන්න පොහොර විතරක් ලබා දුන්නට මදි. ගොවියගේ අනිකුත් වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. අද ගොවිතැන් කරන මේ ගොවියට වපුරන්න සීසාන් ට්‍රැක්ටර් එක 10 ලීටර් 12යි දෙන්නේ අක්කරයක් වපුරන්න. ඉතින් මේ අක්කරයක් වැඩ කරන්න 10 ලීටර් 12න් පුළුවන්ද? ඉතින් ඒ දැනුවත් කරලා ඒ කෘෂිකර්ම ඇමතිතුමාලා දැනුවත් කරලා ඒ තෙල් සහන ලබා දෙන්න ඕන. ඊළඟට විශාල ගැටලුවක් තමයි විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම. විශේෂයෙන්ම ගොවි ජනපදවලට ගොවි ජනතා පදවලට අලි කඩා වැටලා ඒ ගොවි ජනපද විනාශ කරනවා. අක්කර හෙක්ටයාර් 25,000ක් මන රක්ෂිතේ තිබුණා. ඒ අක්කර හෙක්ටයාර් 25,000න් අක්කර 23,000 ගානක් වන රක්ෂිතේ වෙන් කළා. ඒ වන රක්ෂිතේ වෙන් කරපු අක්කර 23,000 ගානෙන් අක්කර 1,500ක් පසුගිය ආණ්ඩුවේ නායක විසින් ව්‍යාපාරිකයන්ට දානපතියන්ට මේවා යම් අක්කර 100 150 200 400 ලබා දීලා ඒ අලි 400ක් 500ක් විතර ඉන්න ඒ අලි කැලේ අද අලින්ට
ඉන්න
මට විනාඩි 5ක් තව දීලා තිබුණා පොඩක් ගන්න.
No, your time has been reduced to 6 minutes. Out of that 4 minutes is finished. You have 2 more minutes.
No, 8 minutes.
No, because of the time delay initially, it has been reduced to 6 minutes.
Then sir, අද මේ ලන්ච් එක ගත්තා තෝ විනාඩි 5 5 වැඩිපුර දුන්නා. ඒකයි.
That has been added to that lunch time also has been added to the total time. With that only you have 6 minutes.
විහාරි කතාවනේ මේකත් ඉතින් අපේ විනාඩි 5 5 වැඩිපුර දුන්නා මිලාන්ති අතට වැඩි.
I'm sorry only 6 minutes.
අපිට මේ නිසා මට කතා කරන්න අවස්ථාවක් නැහැ. අපේ වෙන කාලය කපා හැරලා දාලා තියෙනවා. ඒ නිසා මම අපි සුබපතනවා මේ ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න අපේ පක්ෂේ සහයෝගය උපරිම ලබා දෙනවා. ඒ නිසා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට ඒ සහන ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ ඉන්ධන ප්‍රශ්නේ, විශේෂයෙන්ම මේ ඉන්ධන ප්‍රශ්නේ ලාම්පු තෙල් ප්‍රශ්නේ අද පැතුලා තියෙනවා. ලාම්පු තෙල් අපේ සුළු කර්මාන්ත කරන ධීවර යාත්‍රා 40,000කට පමණ අද ලාම්පු තෙල් නැතුව රැකියාව යන්නේ මාස 3ක් විතර වෙනවා. ඒකට හේතුව පිරිපහදුව නතර කරපු නිසා, බොර තෙල් ගෙන්නලා පිරිපහදුව නතර කරපු නිසා ඒ තෙල් ලාම්පු තෙල් නෑ. ඒ නිසා ගරු නව ජනාධිපතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා, මේ පිරිපහදුව ආරම්භ කරලා මේ සුළු කර්මාන්ත කරන සහ වතුවල ඉන්න අහිංසක ජනතාවට ඒ ලාම්පු තෙල් ලබා දී මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි කියන එක මම මේ අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාට
කියනවා. ඒ
නිසා මට මගේ විශාලව කතා කරන්න තිබුණත් ඒවා හැන්සාත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මගේ කාල සීමාව කපහරපු නිසා මම බොහොම කනගාටු වෙනවා. ලන්ච් එකට විනාඩි 5ක් පහපා වැඩිපුරා වැඩි කරා අපේ ලන්ච් එක පැය භාගෙ වෙන් කරපු එක. ඒකත් මට ලබා දුන්නේ නැහැ. ඒ සබතුමාගේ කරදරයක් නෙවෙයි. මේ අපේ ලේකම්තුමාලේ කටයුතු කළ හරි ගස්සන අපි විනාඩි 8ක් කියලා තව විනාඩි 5ක් විනාඩි 13ක් දුන්නාට පස්සේ විනාඩි 6න් නතර කරන්නේ කියනකොට අපි කතා කොහොමද කරන්නේ? ඉතින් මම බොහොම කනගාටු වෙනවා කියන ප්‍රකාශ කරමින් මම ඉහළට.
Thank you. Honorable WDJ Senivaratna, you have 7 minutes. Honorable WDJ Senivaratna, you have 7 minutes.
කාර්යබන් නියුදු සභාපතිතුමනි, එතවසියෙම අද අපි සියලු දෙනා විවාද කරන්නේ ජනාධිපතිතුමා විසින් පෞගී දිනේ කරන ලද විශේෂ එතුමාගේ දේශනය සම්බන්ධ. අපි දන්නවා මේ අවස්ථාවේ රටේ තිබෙන තත්ත්වය ආර්ථික අතින් සමාජීය වශයෙන් රට කඩා වැටෙන අවස්ථාවක තමයි අද මේ විවාදය කෙරෙන්නේ. ඒ වගේම පෞගී දින ජනාධිපතිතුමා තමුගේ දේශනය කළේ. ඒතර එතුමා ජනාධිපති ධූරයේ බාර ගන්න ඉස්සෙල්ල රටේ පැවතුන තත්ත්වයත් අපිට හොඳට මතකයි. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විශාල වැඩිචන් සංඛ්‍යාවක් අරගෙන මේ රටේ ජනාධිපති වශයෙන් පත් වෙලා විශාල වැඩ කොටසක් කරන්න එතුමා සැරසුම් කළා තිබුණා. නමුත් මොන මොන හේතුන් නිසා හරි මේ කටයුතු සිතාමත්ම අසාර්ථක වුණා. ඒ වගේම පහුගිය කාලය තුල අපි දැක්ක මේ රටේ තරුණයෝ රජයට විරුද්ධව එදා අරගලයක් ආරම්භ කළා. ඒ අරගලය ආරම්භ කරන්න හේතු වුණේ රටේ පැවති ආර්ථික සමාජ තත්ත්වය නිසා. මොකද රටේ අස්සක් මුල්ලක් නැර සෑම කෙනෙකුටම පීඩාකාරී තත්ත්වයක් ඇති වුණා. ආර්ථික අතින් විශේෂයෙන් ඇති වුණා. ඒ වගේම එයාට තෙල් ටික, ඩීසල් ටික, ගෑස් ටික නැති තත්ත්වයක් ඇති වුණා. රට ගෙවල් වල ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් ගත කළේ මහා පාරේ පෝලිං වල. මේ නිසා ජනතාව තුළ විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. ඉතින් මෙතෙන්දී සිද්ධ වුණා ගෝඨාභය ජනාධිපතිතුමාට තමුන් වෙනුවෙන් යම් යම් වෙනස්කම් කරන්න. පළමුවෙන් එතුමා යෝජනා කළා අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා ඇවිල්ලා එක බාර ගත්තා. මම හිතනවා ඒ අවස්ථාවේ නිර්භීතව ඒ අගමැතිකම බාර ගැනීම නිසා මේ රටේ යම්කිසි වෙනසක් කිරීමට ඒක ආරම්භයක්. ඒ ආරම්භය නිසා තමයි අද යම්කිසි සහනයක් ජනතාවට ලැබිලා තියෙන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා අගමැතිකම බාර අරගෙන ඊට පසුව වැඩවන්න ජනාධිපති ධූරයට පත් වෙලා ඒ වැඩවන්න ජනාධිපති ධූරයෙන් අපිට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු වැඩිචන් සංඛ්‍යාවෙන් එතුමා ජනාධිපති ධූරයට පත් වුණා. අද එතුමා කරපු මේ විශේෂ දේශනේදී බැලුවාම ඇත්තෙන්ම අපිට සතුටු වෙන්නට පුළුවන්. මොකද යම්කිසි පෙර ගමනක් යම්කිසි අනාගතයක් යහපත් අනාගතයක් මේ රටේ ඇති කරන්නට එතුමා සැරසුම් කරලා තියෙනවා, බලාපොරොත්තු වෙනවා කියන එක පැහැදිලි. ඒකට මෙතෙන්දි මම විශේෂයෙන් කියන්නට ඕනේ පෞගේ අවුරුදු 15ක විශ්ව කාලය තුළ අපේ රටේ ආර්ථික කළමනාකරණයේ වර්ධන නිසා තමයි මේ තත්ත්වය සිද්ධ වුණේ. මොකද යම් යම් ආයතනවල විශේෂයෙන්ම ලංකා ආයතනයේ ඒ වගේම බලශක්ති ආයතන මේ ආයතනවල පාලනය බාර අරගෙන කටයුතු කරපු හුඟ දෙනෙක් රට ගැන හිතලා නෙමෙයි කටයුතු කළේ, රටේ ජනතාව ගැන හිතලා නෙමෙයි කටයුතු කළේ. ඒ වගේම ඒ අය පත් කිරීමේදී හරියාකාර සුදුසුකම් බලලා නෙමෙයි පත් කුණේ. මෙන්න මේ නිසා සිද්ධ වුණේ මොකද? මේ ආයතන දිගින් දිගට පාඩුවට යන තත්ත්වයක් ඇති වුණා. මේ නිසා තමයි රටේ ආර්ථිකය බොහෝ දුරට දුර්වල වුණේ. ඊළඟට මේ නිසා ඇතිවෙච්ච සමාජ අර්බුදය තමයි අද දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට මේ දේශපාලන අර්බුදයෙන් ගොඩ එන නම් පැහැදිලි විවරණයක් තියෙන, පැහැදිලි සැලැස්මක් තියෙන නායකයෙක් ඉන්නට ඕන කියන එක අපි පැහැදිලි කරගන්නට ඕන. අපි පැහැදිලිවම තේරුම් ගත්ත දෙයක් තමයි ඇත්ත වශයෙන්ම මේ ලෝකේ හැම රටකම ආර්ථිකය කඩා වැටුණ, ඒ වගේම සමාජීය අර්බුදය ඇති වෙච්ච රටවල් නැවත වරක් උළුසර ආවේ ඒ රටවල තිබුණ සමගිය නිසා. ඒ රටවල සියලුම කොටස් සියලුම ජාතිය එකතු වෙලා ඒ රට ගොඩනගන්න කටයුතු කරපු නිසා තමයි ඒ රටවල් නැවත හිසෝසවල ආවේ. ඒක නිසා අද අපේ රටේ මේක ආදර්ශයට ගත යුතුව තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා හැම වෙලේම කියන්නේ සියලු දෙනාම එකතු වෙලා එක ආණ්ඩුවක් ඇරෙන්නේ නැත්නම් එක ප්‍රතිපත්තියක් ඇරෙද්දී කටයුතු කරමු කියලා. සමහර විට සමහර පක්ෂ සිටින්න පුළුවන්. මෙතෙන්දී මේ පක්ෂ අතහැරලා මෙතන ආණ්ඩුවට එකතු වෙන්න බැරි. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද රට ගොඩනැගීමට ඉදිරිපත් වෙන ප්‍රතිපත්තියට එකඟ වෙන්න පුළුවන් නම් සර්වපාක්ෂීය ආණ්ඩුවකට කොටස්කාරය වුණත් නැතත් එයට එකඟ වෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක ලොකු මහඟු ක්‍රියාවක් මේ වෙලාවේ. මොකද අද විශාල වශයෙන් උද්දමනය වැඩි වෙලා 60%-70% මට්ටමට ගිහිල්ලා. මොකද පෞද්ගලික කාර්යය කොරෝනා කාලේ අපේ රට සමහර කාලවල ලොක්ඩවුන් වුණා. ඒ වගේම රටේ කර්මාන්ත වැටුණා. ඒ වගේම සමහර අයට තමුන්ගේ නිෂ්පාදනවල ඉඩෙන්නට බැරි වුණා. අපේ බෙලඳාම සම්පූර්ණ වැනේ හිටියා. මේ නිසා රටේ විශාල මුදල් නිධියක් විශේෂයෙන්ම විදේශ විනිවේගයක් ඇති වුණා. මේ නිසා රටට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා රටේ යම් යම් සේවාවන් ගෙනියන්න මුදල් අච්චු ගන්න සිද්ධ වුණා, මුද්‍රණය කරන්න සිද්ධ වුණා. මේවා තමයි හේතු වුණේ අපේ රටේ ආර්ථික කඩා වැටෙන්නේ. අපිට විදේශ විනිමය හිග වෙන්නට හේතු වුණේ ඒකයි. අද ඒ තත්ත්වයෙන් ගොඩ එන නම් අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන තේමාව තමයි ජනාධිපතිතුමා හැමදාම කියන්නේ. හැම කෙනෙක්ම පක්ෂ දේශපාලනයෙම ඉල්ලිලා ඉන්නේ නැතුව, පක්ෂ දේශපාලනයෙම බෙදිලා ඉන්නේ නැතුව අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ඉදිරියට ගෙන යමු, මේ සංවර්ධනය කරමු කියලා. අන්න ඒක නිසා මම මේ අවස්ථාවේදී එතුමාගේ මහඟු මේ පරමාර්ථයේ මහඟු අදහස පෙරදරි කරගෙන මේ ඉදිරියේදී ගෙන යන වැඩපිළිවෙල අපි සම්පූර්ණ සහයෝගය දිය යුතුයි කියන කාරණේ ඉදිරිපත් කරමින් මගේ වචන ඉදීම අවසන් කරනවා.
Thank you. Honorable M. Uday Kumar, you have 6 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இலங்கையின் 8th நிறைவேற்று அதிகார ஜனாதிபதி, அதாவது மக்களின் வாக்குகளால் நேரடியாக தெரிவு செய்யப்படாத ஆனால் பாராளுமன்ற உறுப்பினர்களினால் வாக்கெடுப்பின் மூலம் தெரிவு செய்யப்பட்ட ஜனாதிபதி அவர்களின் அகிலாசன உரை மீதான விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதற்கு நான் பெரும் மகிழ்ச்சி அடைகிறேன். இலங்கையின் பாராளுமன்ற வரலாற்றிலே ஜனாதிபதிகளால் நிகழ்த்தப்பட்ட அகிலாசன உரைகளிலே பொதுப்படையான மற்றும் வெளிப்படையான அகிலாசன உரைகளில் ஒன்றாக ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்கா அவர்களின் உரை அமைந்துள்ளது. இது பலராலும் பாராட்டப்பட்டுள்ளது. பொதுவாக வாக்குறுதிகளை வாரி வழங்கும் உரைகளுக்கு பதிலாக நாட்டின் நிலைமையை கருத்தில் கொண்டு எதிர்கால திட்டங்கள் மற்றும் செயல் திட்டங்கள் அடங்கிய உரையாக இது பார்க்கப்படுகிறது. ஆனால் இது வெறும் உரையாக மாத்திரம் இல்லாமல் இதற்கு செயல் வடிவம் கொடுக்கும் போதுதான் இது உண்மையான பலனை நாங்கள் பெற முடியும். ஆகவே ஏனெனில் நாட்டு மக்களின் அன்றாட பிரச்சனைகள் மற்றும் தேவைகளை தீர்க்க வேண்டியதுதான் தற்போது நாட்டின் காலத்தின் அவசர தேவையாக உள்ளது. ஏனென்றால் நாட்டின் பொருளாதாரம் கடுமையான வீழ்ச்சியை சந்தித்துள்ளது. பணவீக்கம் பாரிய அளவு அதிகரித்துள்ளது. கடந்த 2 வருடங்களுடன் ஒப்பிடும் போது அத்தியாவசிய பொருட்களின் விலைகள் அனைத்தும் 2 மடங்கு 3 மடங்கு 4 மடங்கு அதிகரித்துள்ளது. அத்தோடு பொருட்களின் விலை அதிகரிக்கப்படும் போது ஜெட் வேகத்தில் அதிகரிக்கப்படுவதும் குறைக்கும் போது ஆமை வேகத்தில் குறைத்து ஒரு வேடிக்கையாக இருக்கிறது. அதே போல எரிபொருட்களின் விலை 100 ரூபாய் 200 ரூபாய் என்ற ரீதியில் அதிகரிக்கப்படுவதும் அதே நேரத்தில் குறைக்கப்படும் போது 10 ரூபாய் 20 ரூபாய் என்ற ரீதியில் குறைக்கப்பட்டு ஒரு அநீதி இழைக்கப்படுகிறது. அதே போலத்தான் அத்தியாவசிய பொருட்கள் விலை மாற்றத்திலும் இந்த நிலையை பின்பற்றப்படுகிறது. அதே போல மின்கட்டணம் 75% அதிகரிப்பானது நாட்டில் உள்ள மக்களின் பொருளாதார நிலை மேலும் மோசமடைவது மட்டுமல்லாமல் அந்த சுமையை நிச்சயமாக அவர்களால் தாங்கிக் கொள்ள முடியாது. அதனால் அரசாங்கம் உடனடியாக மின்கட்டண உயர்வை மீள் பரிசீலனை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். ஏனென்றால் ஒரு சில பொருட்களுக்கு அங்காங்கே சில விலை குறைப்புகளை செய்து ஒரு கண்துடைப்பை செய்துவிட்டு மறுபுறம் பாரிய அளவிலான விலை அதிகரிப்பை செய்து ஒரு ஏமாற்று வித்தையை அரசாங்கம் செய்து கொண்டிருக்கிறது கூற வேண்டும். ஏனென்றால் தற்போது நாட்டின் காணப்படும் பொருளாதார பிரச்சனைக்கு தீர்வு காண்பதற்கு ஒரு தேசிய வேலை திட்டம் உருவாக்கப்பட வேண்டும். அதனை ஜனாதிபதி அவர்கள் தனது உரையிலும் குறிப்பிட்டிருக்கிறார். ஏனென்றால் நாட்டின் டாலர் பற்றாக்குறை நிவர்த்தி செய்வதற்கும் அந்த டாலர்களை பெற்றுக் கொள்வதற்கான ஒரு தேசிய வேலை திட்டம் உருவாக்கப்பட வேண்டும். மேலும் இலங்கையில் அந்நிய செல்வானை பெற்றுத்தரும் ஏற்றுமதி துறைகள் பாதுகாக்கப்பட்டு மேம்படுத்தப்பட வேண்டும். அதன் மூலம் மட்டும்தான் நாங்கள் நிலையான ஒரு வளர்ச்சியை நோக்கி செல்ல முடியும். அதற்கான ஒரு தேசிய வேலை திட்டம் தயாரிக்கப்பட வேண்டும். ஏனென்றால் இலங்கையின் சுமார் 7 பில்லியன் அமெரிக்க டாலர் பெறுமதியான பொருட்கள் வருடாந்தம் ஏற்றுமதி செய்யப்படுகிறது. அந்த வகையிலே இந்த வருடத்திலே முதல் 5 மாதங்களில் மட்டும் ஏற்றுமதி சுமார் 5 பில்லியன் அமெரிக்க டாலராக அதிகரித்துள்ளது. அதே போல இலங்கை அபிவிருத்தி சபையின் தகவலின்படி 2022 மே மாதத்திலே ஏற்றுமதி அதாவது சுமார் 980.2 பில்லியன் அமெரிக்க டாலராக இருந்துள்ளது. அதே போல 2022 மே மாதம் தைத்த ஆடைகளின் ஏற்றுமதியும் 30% அதிகரிப்பை செய்துள்ளது. அது வர்த்தக பொருட்களின் ஏற்றுமதியும் வந்து 9.9% அதிகரித்துள்ளது. இது ஒரு ஆரோக்கியமான விடயமாகும். ஆனால் அரசாங்கம் இதனை தொடர்ந்து முன்னோக்கி கொண்டு செல்ல வேண்டும். அது மட்டுமல்லாமல் தேயிலை ஏற்றுமதி, சுற்றுலாத்துறை, வெளிநாட்டு வேலைவாய்ப்பு துறை போன்றவற்றுக்கு அதிக முன்னுரிமை அறிமுகப்பட வேண்டும். அதன் மூலம் மட்டும்தான் நாங்கள் நிலையான இலக்கை நோக்கி அடைவது மட்டுமல்ல நாட்டில் காணப்படும் பிரச்சனைகள் மற்றும் வரிசைகளுக்கு முடிவு கட்ட முடியும்.
கௌரவர்களே,
உலக அளவிலே தேயிலை விலை அதிகரித்துள்ள போதிலும் இலங்கையின் தேயிலை உற்பத்தி, அதாவது பெருந்தோட்டம் மற்றும் சிறுதோட்ட தேயிலை உற்பத்தி பாரிய அளவு குறைந்துள்ளது. அதனால் ஏற்றுமதியும் குறைந்துள்ளது. ஆகவே இதனை சீர் செய்வதற்கு அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். குறிப்பாக 2021 முதல் 3 மாதங்களிலே 69.8 மில்லியன் கிலோகிராம் தேயிலை ஏற்றுமதி செய்த நிலையிலே 2022 முதல் காலாண்டிலே அது 63.7 மில்லியன் கிலோகிராமாக குறைந்துள்ளது. அதாவது இது 1999 முதல் காலாண்டுக்கு பிறகு இந்த அளவு தேயிலை ஏற்றுமதி குறைந்துள்ளது. இதுவே முதல் தடவையாகும். ஆகவே இதனை குறித்து நான் கூறிய கவனம் செலுத்தி அதனை சீர் செய்ய நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் ரஷ்யா உக்ரைன் போர் மற்றும் காலநிலை மாற்றம் காரணமாக இந்த தாக்கம் ஏற்பட்டிருந்தாலும் ரசாயன உர பிரச்சனையே பாரிய அளவு அதிக அளவான தாக்கத்தை செலுத்தியிருக்கிறது. அதே சபை தலைமை உறுப்பினர் அவர்களே, உங்களுக்கு தெரியும், ஆண்டாண்டு காலமாக நமது பொருளாதாரத்துக்கு முதுகெலும்பாக இருந்து அந்நிய செலவான ஈட்டு தந்து நமக்கு சிலோண்டி என்ற நாமத்துடன் பெருமை சேர்த்த இந்த பெருந்தோட்ட துறையும் பெருந்தோட்ட தொழிலாளர்களையும் பாதுகாக்க வேண்டியது இந்த அரசாங்கத்தின் தார்மீக கடமை. அதிலிருந்து அரசாங்கம் விலகி செல்ல முடியாது. அதனுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். மேலும் ஏற்றுமதி பொருளாதாரத்துக்கு அப்பால்
முதலீட்டு
குறிப்பு அதிக கவனம் செலுத்த வேண்டும். ஏனென்றால் சர்வதேச நாணய நிதியம் கூட முதலீட்டு மற்றும் நஷ்டமடையும் நிறுவனங்களை முகாமித்தம் செய்து குறிப்பாக பல ஆலோசனைகளை வழங்கியிருக்கிறது. அது மட்டுமில்லாமல் இஸ்ரமா அரசாங்கம் உருவாக்க சம்பந்தமாக உலக வங்கி பல பரிந்துரைகளை செய்திருக்கு. ஆகவே தற்போது சர்வகட்சி அரசாங்கம் உருவாக்கப்படுவதன் தேவை உணர்த்தப்பட்டுள்ளது. ஆனால் அந்த சர்வகட்சி சர்வகட்சி அரசாங்கம் உருவாக்கப்படுவதன் மூலமாக இந்த நாட்டின் பிரச்சனைக்கு தீர்க்கப்பட வேண்டும் என்றால் குறிப்பாக அது ஒரு அமைச்சு பதவிகளுக்கோ அல்லது சலுகைகளுக்கோ மட்டுப்படுத்தப்பட்ட சர்வகட்சி அரசாங்கம் இருக்கக்கூடாது. இதே சுத்தியுடன் நம்ம நாட்டின் பொருளாதார பிரச்சனையை தீர்க்கக்கூடிய ஒரு நீண்ட கால திட்டத்துடன் அமைக்கப்பட வேண்டும். அதன் மூலம்
அது மட்டுமல்லாமல்
அதன் மூலம் பிரச்சனை தீர்க்கப்படுவது வெகு விரைவில் ஒரு தேர்தல் நடத்தப்பட்டு மக்களின் ஜனநாயகத்தை நிலைநாட்டக்கூடிய ஒரு அரசாங்கம் அமைக்கப்பட்டு அதன் மூலம் மட்டுமே இந்த பிரச்சனைக்கு நிரந்தர தீர்வு காண முடியும் என்று நான் கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ.